SBS live streams and podcasts are supported by advertising.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
මව්බිමින් පුවත්. ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද ඔක්තෝබර් මාසේ 15 වනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් පිළිබඳ අවධානය යොමු කරන මව්බිමෙන් පුවත් විශේෂාංගය මේ. වැට්බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් පිළිබඳව ලංකාවේ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අල්ජුන් ඇලෝසියස් ඇතුළු 3 දෙනෙක්ව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දවසේ මාස 6ක සිරදඬුවම් නියම කරලා තිබුණා. 2016 අවුරුද්ද ඉඳලා 2019 අවුරුද්ද වෙනකන් රජයට අය වෙන්න තියෙන රුපියල් බිලියන 3.5කට වැඩි වැට්බදු මුදල් ගෙවීම පැහැරහැරීම ගැන තමයි මේ වගේ උත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩුව ගොනු කරලා තිබුණේ. මේ බදු මුදල් ගෙවන්න කියලා අධිකරණය වගේ උත්තරකරුවන්ට පහුගිය අවුරුද්දේ නොවැම්බර් 14 වෙනිදා නියෝගයක් නිකුත් කරලා තිබුණා. මේ නඩුව ඊයේ දවසේ කැඳෙව්වා. ඒ අවස්ථාවේ තමයි මේ මුදල් ගෙවා නොතිබීම නිසා වග උත්තරකරුවන්ට එරෙහිව අධිකරණය මේ මාස 6ක සිරදඬුවම් නියම කරන්න කටයුතු කළේ. ඒත් එක්කම කොහොමනක් තමන්ට නියම වෙලා තියෙන මාස 6ක සිරදඬුවම් නියෝගයේ නිෂ්ප්‍රභ කරන්න කියලා ඉල්ලලා අර්ජුන් ඇලෝසියස් ඇතුළු වග උත්තරකරුවන් කොළඹ මහාධිකරණයට යොමු කරන්න ඊයේ දිනේ අභියාචනයක් බාර දීලා තිබුණා. කොහොමනක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මේ අභියාචනය ප්‍රතික්ෂේප කරලා තිබුණා. මේ අභියාචන ආයුධුම් පත අදාළ නඩු තීන්දුව ලබා දුන්නු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමෙන් පස්සේ මේ නියෝගය නිකුත් කරලා තියෙන්නේ. කොමුණත් ගෙවන්න නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවන්න අවසර දෙන්න කියලාත් මේ වග උත්තරකරුවන් මේ අභියාචනයෙන් ඉල්ලීම් කරලා තිබුණා. ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9:00 මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් පවත්වන්න නියමිත වෙලා තිබෙනවා. ඒ අනුව මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව හමුුණේ නැහැ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණට ඉදිරිපත් වන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හමුවන පළමු අවස්ථාව හැටියට මේ හැඳින්වෙනවා. ඒ අනුව එක අපේක්ෂකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් උපරිම මුදල තීරණය කරන්නත් නියමිතයි. ඊට පස්සේ ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනවා කියලා තමයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරලා තිබුණේ. මැතිවරණ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ුත් මෙහිදී පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම සාකච්ඡා කරන්න නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. කොමුණත් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වුණු අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය නැත්නම් වියදම් වාර්තා ලබා දීම පෙරේදා දිනෙන් අවසන් වුණා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරලා තිබුණේ ඒ අනුව ජනාධිපතිවරුන්ට අදාළව අපේක්ෂකයන් 35 දෙනෙක් තමන්ගේ වියදම් වාර්තා ලබා දීලා තියෙනවා. බත්‍රමුල්ලේ සිරරත්න ස්වාමින් වහන්සේ, සරත් කීර්තිරත්න, අරියනේත්‍රන්, පාක්‍ය සෙල්වම් කියන අපේක්ෂකයන් 3 දෙනා විතරක් වියදම් ලේඛන බාර දීලා නැහැ කියලා සඳහන් වෙලා තිබෙනවා. නාම යෝජනා බාරදීමෙන් අනතුරුවත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් නාම යෝජනා ලැබූ මැතිවරණ අපේක්ෂකයින් ක්‍රියා කරන ආකාරය ඔවුන්ගේ තීන්දුව තීරණ පිළිබඳව සමහර වෙලාවට සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයට එතරම් වාසිදායක නොවන තත්වයක් පෙන්නුම් කරන්න පුළුවන්. කොමුණත් පසුගිය ජනාධිපතිවරණයේත් රයිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජය කරන්න සියලු ක්‍රියාමාර්ග දියත් කරපු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවා සඳහන් කළා. එවැනි අවස්ථාවක සමගි ජන බලවේගයේ මේ වෙලාවේ ක්‍රියා කළ යුත්තේ කොයි ආකාරයෙන්ද, ඊට තිබෙන බාධාවන් මොනවද කියන කාරණය පිළිබඳව ඉමිතියාස් බාකිර් මාකර් සමගි ජන බලවේගයේ සභාපතිවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ අදහස් පළ කළා.
සජිත් ප්‍රේමදාසයන්ව විනාශ කරලා සමගි ජන බලවේගයත් විනාශ කරලා තමනුත් විනාශ වෙන මෙහෙම රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළේ. මේ වෙලාවේදී මේ කඳවුරට අවාසි වන දේවල් වල අපි යෙදෙන්න හොඳ නැහැ. අපි අතට ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඇතුළේ කතා කරලා විසඳ ගන්න.
ජාතික ජනබලවේගයට පක්ෂයක් විදිහට රට කරන්න තියෙන අත්දැකීම් පිළිබඳව වගේම ඉදිරි මහමැතිවරණයේදීන් ජනතාව ලබා දෙන ජනවරම පිළිබඳවත්, ඒ වගේම ඉදිරියේදී බිහි කරන්න නියමිත කැබිනට් මණ්ඩලය පිළිබඳවත් යම් ආකාරයකින් අනාවැකි පළ කිරීමක් අදහස් දැක්වීමක් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ දවසේ සඳහන් කළා. මේ පිළිබඳව ඔහු පළ කළ අදහස්.
හොරකම් කිරීමේ අත්දැකීම් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. අපිට තියෙන්නේ මේ දේශපාලන අත්දැකීම් සහ රට වෙනුවෙන් වැඩ කිරීමේ අවංක වුණා සහ අත්දැකීම්. බය වෙන දෙයක් නැහැ. අපේ රටේ ඉතිහාසයේ හොඳම පාර්ලිමේන්තුව නිර්මාණය වෙනවා. අපේ පැත්තෙන් නොවැම්බර් 14 වෙනිදා හොඳම කැබිනට් මණ්ඩල නිර්මාණය වෙනවා. ජනතාවට ඒකත් එක්ක බොහොම විශ්වාසවන්ත ඉස්සරහට යන්න පුළුවන්.
මෙවර මහමැතිවරණයට නාම යෝජනා ලබා දීමත් එක්කම සාකච්ඡා වුණු ප්‍රධාන කරුණක් තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන නායකයින් මෙවර මහමැතිවරණයට නාම යෝජනා නොදී මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම පිළිබඳව කොමුණත් දසදහසකට ආසන්න අපේක්ෂකින් ප්‍රමාණයක් මෙවර මැතිවරණට ඉදිරිපත් වන බව අපි සනහන් කළා. ඒ වගේම වැඩිම අපේක්ෂකින් පිරිසක් 966 දිනක් ඉදිරිපත් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, අපේක්ෂකින් 902 දිනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණට ඉදිරිපත් වෙනවා. මුණත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225ක් සඳහා තමයි මේ අපේක්ෂකයන් ප්‍රමාණය තරග වදින්නේ. කොමුණත් පසුගිය මහමැතිවරණ හා සංසන්දනය කරලා බලද්දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු එම නැත්නම් තේරීපත් වුණු මන්ත්‍රීවරුන්ගෙන් 55 දෙනෙකුට වැඩි පිරිසක් මෙවර මැතිවරණට ඉදිරිපත් නොවන බව, තරග නොකරන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවා. මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් පළ කළ අදහස්.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ දෙක 2015 සහ 2020 සසඳා බැලීමේදී අපට ඉතා පැහැදිලි වන කරුණක් වන්නේ එම පාර්ලිමේන්තු මැතිවරණ දෙකට තරඟ කොට ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද ඇමතිවරුන් එමෙන්ම මන්ත්‍රීවරුන් 55 දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර ස්වේච්ඡාවෙන් තරඟ නොකර සිටිනවා. මේ ඉතාමත්ම සුවිශේෂී අත්දැකීමක් ශ්‍රී ලංකේය ඡන්ද දායකයන් හට. එයට හේතුව වෙනත් කිසිදු මැතිවරණයක මේසා විශාල ප්‍රමාණයක දේශපාලකයන් ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගොස් නැහැ. ශ්‍රී ලංකාවේ 60%ක පමණ නව මුහුණු ප්‍රමාණයක් නව පාර්ලිමේන්තුවට පළමු සැසිවාරයේ පැවැත්වීමට නියමිත නොවැම්බර් මාස 21 වැනි දින බොහෝ දුරට ප්‍රවේශ වේ යයි අප ආයතනයක් ලෙස කල්පනා කරනු ලබනවා.
පසුගිය කාල සීමාවේ දිගින් දිගටම දේශපාලන පොරොන්දුවක් වුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදිව තොරතුරු වාර්තා කරලා චූදිතයින් ඒ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඬුවම් පමුණවනවා, නීති ක්‍රියාත්මක කරනවා කියන කාරණය වර්තමාන ආණ්ඩුවත් කියා සිටමින් හිටියා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ලැබුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇතැම් පිටු ඇතැම් කාරණා වසන් වෙලා තිබෙන බවත් සමහර වෙලාවට ආණ්ඩු පක්ෂයෙන්ම අහන්න ලැබුණු බව සඳහන් වුණා. කොමුණත් ඊයේ දවසේ මාධ්‍ය හමුවක් තියලා සර්වජන බලයෙන් මෙවර මැතිවරණට ඉදිරිපත් වන පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ අස්ථානගත වූ අය කියන පාස්කු ප්‍රහාරයේ ඇතැම් කරුණු පිළිබඳව සහ ඒවා වර්තමාන රජයට ලබා දිය හැකි ආකාරය පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ දිනේ අදහස් පළ කළා.
ජනාධිපතිතුමා කටුවාපිටිය පල්ලියට පසුගියදාගේ හිස් අතින් එතුමා එදා යන විට දැනට ප්‍රසිද්ධ කර නැති ජනාධිපති විමර්ශන කමිටු වාර්තා දෙක අරගෙන යා යුතුව තිබුණාය කියලා පසුගිය සඳුදා මාධ්‍ය හමුවේදී මම ප්‍රකාශ කළා. ඒ වගේම තවදුරටත් ප්‍රමාණ කර ඒ වාර්තා දෙක වහාම ප්‍රසිද්ධ කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳ මාධ්‍යවේදීන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිතේරත් ඇමතුමාගෙන් ප්‍රශ්න කළාම ඇමතුමා කියනවා සමහර වාර්තාවල පිටු අඩුයි, සමහර වාර්තා අතුරුදහන් වෙලා, මේ සියල්ල ගැන අපි සොයා බලනවා කියලා. ගරු විජිතේරත් ඇමතිතුමනි, පාස්කු ප්‍රහාරයේ පිළිබඳ කිසිම වාර්තාවක පිටු අඩු වෙලත් නැහැ, කිසිම වාර්තාවක් අතුරුදහන් වෙලත් නැහැ කියන එක අපි ඉතාම වග්කීමෙන් ප්‍රකාශ කරනවා. ආණ්ඩුව මේ වාර්තාව තාම හොයාගන්න බැරි වුණාට නීතිපති දෙපාර්තමේන්තුවෙන්වත් ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයෙන්වත් ආණ්ඩුවේ ලොක්කන්ට මේ වාර්තාව සොයාගන්න බැරි වුණාට මේ වාර්තා දෙකම අපිට ලැබිලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා විසින් ඉදිරි දින 7 ඇතුළත දැනට ප්‍රසිද්ධ කර නොමැති පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු වාර්තා දෙක ප්‍රසිද්ධ නොකළොත් අපි ඒ වාර්තා දෙකම ප්‍රසිද්ධ කරනවායි කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.
ඊයේ උදේ ජනාධිපති කාර්යාලයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේකම්වරිය අනුර කුමාර් දිසානායක ජනාධිපතිවරයා හමු වුණා. විශේෂයෙන්ම ලංකාවේ පාලනය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මැතිවරණ ක්‍රමය මේ ආදී කාරණා පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කරනු බව සඳහන් වුණා. ඒ වගේම බහුමාන අවදානම් තත්වයෙන් අවබෝධ කර ගැනීම සහ එමගින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම කියන තේමාව ඔස්සේ සකස් කරපු වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය අනුකුමාර දිසානායක ජනාධිපතිවරයාට ලබා දුන්නා. මේ වාර්තාව මත පදනම් වෙලා ලංකාවේ සංවර්ධන උත්සාහයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලත් එම නියෝජිතවරිය සඳහන් කරලා තිබුණා. ලංකාවේ ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය පහළම මට්ටමක පැවතීම පිළිබඳවත් මෙම හමුවේදී විශේෂයෙන් අවධානයට ලක්වුණු බව තමයි වාර්තා වුණේ. කෘෂිකාර්මිකාංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්නුම් කිරීමේ ආදීනෝ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කරලා තිබුණා. ඒ අනුව ඊයේ දවසේ ජනාධිපති කාර්යාලයේදී තමයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේ කම්බරිය අනුකුමාර දිසානායක ජනාධිපතිවරයා මුණ ගැහිලා මේ පිළිබඳව අදහස් හුවමාරු කරගත්තේ. යලි තෙලමෙන බ්‍රහස්පතින්දා දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නව මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.